Honorable Mujibur Rahman, you have 14 minutes.
Stuti, thank you. Sabhapathumani. Visheshayenma Janadhipathumage Vaisheshaya. Ewageema Swadhina ape commission sabha gana me vivadayata sambandha wima gana avasthawa laba deema gana stutiwanta wenawa. Garu Sabhapathumani, dawasak handawaka Janadhipathuma mata durakathanen katha kala. Katha karala kiwwa iwa ada hawasa oya weda erila yana gaman mehi enawada kiyala. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කිව්වා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකෝ කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා. මම කිව්වා උත්තර දුන්නා. මම කිව්වා හරි සර් මම 4:30ට මෙහෙන් එන්නම් කියලා මම 4:45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ජනාධිපතිතුමා නෑ. ඊට පස්සේ දවසේ ඊට ඉස්සරහින් දවසේ කොහෙදෝ රටක ඉඳන් තමයි එතුමා ඇවිත් තියෙන්නේ. ඊවා මේ ජනාධිපතිතුමා පඩියෙන් බැහැලා ලහි ලහියේ ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නිින්ද ගියා කියලා සුපුරුදු මිත්‍රශීලත්වයෙන් කතා කළා. ඊවා මේ කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමති නේද කියලා මගෙන් එකවරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කිව්වා ඊවා ඔයාට හැමදාම ඕන උනේ විනිසුරුවරියක් වෙන්න. දැන් මේ කෙනෙක් ඔයාගේ ඉස්සරහා ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා මම හා කියනවද බැහැ කියනවද කියලා. මට හිතුණා මගේ හීනයක් සැබෑවෙන්න යන්නේ කියලා. වෙනෙක් දෙයක් හැව්වා නම් වෙන කෙනෙක් දෙයක් හැව්වා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. මම සාමාන්‍යයෙන් ඕන දෙයක් අප්පච්චිගෙන් අහනවා. ඒත් මට මේ වෙලාවේ හිතුණා මගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයේ එතුමා මගේ මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා මම කිව්වා. හරි හරි සර් මම කැමතියි කියලා. මේක දේශීය 2014 ජූලි මාසේ 6 වෙනි දින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඊවා වනිසුන්දර මහත්මිය දීපු පුවත්පත් සාකච්ඡාව. දැන් එතුමිය තමයි අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපති වෙලා ඉන්නේ. දැන් මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ මේ සභාවේ ඉන්න උදව් අයගේ අඩ වෙනකොට නඩු 45ක් ඉල්ලා අස් කරගෙන තිබෙනවා. එතකොට ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි ඒ හැම නඩුවක්ම මේ රටේ දූෂණ වංචා වෙනුවෙන් අල්ලස්ස හිටපු අල්ලස්සා දූෂණ කොමිසම විසින් පවරපු නඩු. ඒ නඩු සියල්ලම මෙතුමිය සභාපති වුණාට පස්සේ දැන් නඩු 45ක් ඉල්ලා අස් කරගෙන තිබෙනවා. දැන් ගරු සභාපතිතුමියනි තුමනි අපි පහු ගියදා දැන් මාසකට කලින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස්සා දූෂණ කොමිසම ඉල්ලා අස් කරගත්ත නඩු වල විස්තර ටික ඇහුවා. කියන්න ලැජ්ජයි මාසයක් වෙනවා තාම මේ විස්තර ටික අපිට ලබා දුන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට. එහෙමයි අද අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපතිතුමිය ඇතුළු ඒ කණ්ඩායම වැඩ කරන්නේ. එහෙමනම් අපි අහනවා එතුමියගෙන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා සැලකුවේකටද කළගුණ සලකන්නද ආණ්ඩුවේ මැති අමතිවරුන්ගේ නඩු ටික ඉල්ලා අස් කරගන්නේ? ඒකට කෘතඥගුණ සලකන්නද? ගරු සභාපතිතුමනි ලැජ්ජ වෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයවරියක් හැටියට ඉඳලා ජනතාවගේ පඩි ලබන ජනතාවගේ අහිංසක මිනිසුන්ගේ බදු වලින් ජීවත් වෙන මේ මිනිස්සු ඇවිල්ලා දේශපාලඥයන්ගේ වුමනා එපාකම් ඉෂ්ට කිරීම ගැන අද ග්‍රාමසේවක නිලධාරියාට දාන නඩුව ඉල්ලාස් කරගන්නවද? විදුහල්පතිතුමාට දාන නඩුව ඉල්ලාස් කරගන්නවද? ඊළඟට අර පොලිසියේ ඉන්න රාළහාමිට දාන නඩුව ඉල්ලාස් කරගන්නවද? ඒක නඩුවක්වත් තාක්ෂණික කරුණු කියලා ඉල්ලාස් කරගෙන නැහැ. නමුත් දේශපාලන නායකයන්ට දාපු හැම නඩුවක්ම තාක්ෂණික කාරණා කියලා ඉල්ලාස් කරගෙන තිබෙනවා. ඒව නැවත දාන්න පුළුවන්. තාක්ෂණික කාරණා කියලා කියන්නේ මෙතුමන්ලා කියන්නේ තුන්දෙනාම අස්සම් කරන්න ඕනේ කොමිසමේ. එක්කෙනයි අස්සම් කරලා නඩුව දාලා තියෙන්නේ. එහෙනම් දෙයියනේ ඉල්ලා අස් කරගත්තා නම් තුන්දෙනාම අස්සම් කරලා නඩුව දාන්නකෝ. ඇයි නොදා ඉන්නේ? අපිට තාම දුන්නේ නැහැ තොරතුරු. අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි මේ නඩුව වල විස්තර ටික ඇහුවා. ඒ ටික දෙන්න බැරි වුණා සභාපතිතුමනි. දැන් මාසයකට කාලයක් වෙනවා ඒ ටිකත් හංගගෙන ඉන්නවා. ගරු සභාපතිතුමනි මොන ආණ්ඩුව තිබුණත් මේ කොමිසම් සභා ටික ස්වාධීනව වැඩ කරන්න ඕනේ. ඒකයි 19 වෙනි සංශෝධන යටතේ ජනාධිපතිතුමාට තිබුණු බලතල කප්පාදු කරලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සභාවට දුන්නේ නිලධාරීන් පත් කිරීමේ බලය. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නීති ආධිපත්‍ය හදන්න ආපු එක්කෙනා මේ රටේ ස්වාධීන අධිකරණයක් හදන්න ආපු එක්කෙනා මොකද්ද කරේ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒ සියලු දේවල් කප්පාදු කරලා දැම්මා.
Minister, what is the point of order?
Garu Sabhapatumani, Mama Garu Mujibarauman, Mantritumaging, Ahana Kamati, Itupu Agrama, Tituma, Ituma, May Parliament with Piligata, Ituma, Dilrukshi Dias Matinia, Itumagi Paudgalika Hitavati Akira, Itumagi Paulia Teka, Hamama Secretary Mekavatavak, Diva Bojan Sangraha Gano.
Honorable Minister, this is not a point of order.
Garu Sabhapatumani, Amatumani, Mama Mutumata Kiani, May Pat in the Gena. අපේ ආණ්ඩු හැදුනත් කොයි ආණ්ඩු හැදුනත් මේ රටේ ස්වාධීන අධිකරණයේ ස්වාධීන කොමිෂන් සභාවල් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට මොන නායකයෙක් ඇඟිලි ගැව්වත් මම විරුද්ධයි. ඒකයි මගේ ස්ථාවරය. ඒකයි මම ඔබතුමාලට කියන්නේ. ඔබතුමාලාගේ නායකයා ආවේ මේ රටේ නීති ආධිපත්‍ය හදන්න ආවේ. ඔබතුමාලාගේ නායකයා ආවේ ස්වාධීන කොමිෂන් සභාව ඇති කරනවායි කියලා ආවේ. ඇවිල්ලා අන්තිමට 20 වෙනි සංශෝධනය ගෙනල්ලා කොමිෂන් සභාවල පත් කිරීමේ බලය එතුමාද ගත්තා. එයින්ද තමයි ඊවා වනිසුන්දර මහත්මියව අර අයිතපු ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට දාපු එතුමාගේ හිතවතිය එතුමාගේ නීති විද්‍යාලයේ හිතවතියව ජනාධිපතිතුමා පත් කරේ එයින්ද තමයි අද මේ නඩු 45 ඉල්ලාස් කරගන්න පුළුවන් උනේ ගරු ඇමතිතුමනි. ඒකයි අපි කියන්නේ කොයි පැත්තෙන් ඉන්න පුළුවා. අද අපි දැක්කා මහින්දානන්ද ඇමතිතුමා කියනවා ඉඳගෙන මොකද එතුමා කියන්නේ දේශපාලන පරිගැනීම් කරන්නේ නැහැ. ඒ හින්දා එතුමන්ලා ඒ දාපු නඩු ටිකර මුකුත් කරන්නේ. එහෙම කියන්න එපා. දේශපාලන පරිගැනීම් කියලා එකක් නැහැ. මේ රටේ දේශපාලන නායකයෝ හොරකම් කරනවා නම් වංචාවල් කරනවා නම් ඒගොල්ලෝ මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතාව කරනවා නම් කොයි පැත්තේ හිටියත් ඒකට දඬුවම් දෙන්න ඕනේ. ඒක වෙනුවෙන් තමයි අපි පෙනී හිටින්නේ ගරු සභාපතිතුමනි. ඒක මේ පරිගැනීම් නෙමෙයි. පරිගැනීම් කියලා හොරකම් ලඟු කරන්න යන්න එපා. පරිගැනීම් කියලා ජනතාවගේ මුදල් අවභාවිතාව කරන එක ඒකට සමාන කරන්න එපා. කවුරු හරි හොරකම් කරලා තියෙනවා නම් වංචාවල් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක අධිකරණයේ තීන්දු දෙයි. කවුද නිවැරදි නිර්දෝෂ? එහෙම නැතුව දාපු නඩු ඉල්ලාස් කරගන්නේ එක මේ රටේ නිදහස් අධිකරණයකට නිදහස් කොමිෂන් සභාවකට ස්වාධීන වැඩ කරන සභාවකට ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒකට ප්‍රතිවිරුද්ධයි කියලා අපි කියන්න කැමති සභාපතිතුමනි. ඒ වගේම තමයි ඊළඟට මානව හිමිකම් කොමිසම. ගරු සභාපතිතුමනි, මානව හිමිකම් කොමිසම කියලා කියන්නේ මේ රටේ ප්‍රතිරූපය. මේ රටේ ප්‍රතිරූපය. ඒ වගේම තමයි ආණ්ඩුවට විරුද්ධව එන චෝදනාවල් හොඟක් එන්නේ මානව හිමිකම් කොමිසමට. නමුත් තමුන්නාන්සලා පත් කරා. තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ හිටපු ඇමති දැන් මේ රාජ්‍ය ඇමතිතුමාගේ පියාව ජගත් බාලසූරිය ඇමතිතුමාව දැම්ම ගෙනල්ලා මානව හිමිකම් කොමිසමේ සභාපති හැටියට. දැන් යා ආණ්ඩුවේ ඒව විභාග කරයිද? ආණ්ඩුවට විරුද්ධ වෙන චෝදනා විභාග කරයිද? එතනට කවුරුවත් යන්නේත් නැහැ. එහෙම කරන්න එපා. දැන් එතුමා ඉල්ලාස්සලා තියෙනවා. දැන් අලුත් එක්කෙනෙක් පත් කරන්න යනවා. දාපිට ආරංචි මේ අලුත් එක්කෙනත් ඇවිල්ලා ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව දාන්න එපා. දාන්න යනවා. එහෙම කරන්න එපා. එහෙම කරා නම් මේ රටේ තිබෙන ගෞරවයට මේ රටේ මානව හිමිකම් පිළිබඳ ලෝකයා අපි දින බලන විදිය ඒ සියලු දේවල් වෙනස් වෙනවා. ඒ හින්දා මේ කොමිෂන් ටික ස්වාධීනව වැඩ කරන්න ඉඩ දෙන්න. ඒකට අවශ්‍ය පරිසරය හදන්න. මොන ආණ්ඩු මාරු වුණත් අපි බලයට ආවත් ඒවට ඇඟිලි නොගහන විදියට නීති රීති ගෙනල්ලා ඒවා මේ රටේ මහජනතාව වෙනුවෙන් ස්වාධීනව වැඩ කිරීමේ ඒ බලය ගොඩනගන එක තමයි තමුන්නාන්සලාගේ කාර්යභාරය විය යුත්තේ. නමුත් තමුන්නාන්සලා ඒ කාර්යභාරය කරන්නේ නැතුව හැම කොමිසමක්ම අද තමුන්නාන්සලාගේ ජනාධිපතිතුමාගේ කකුල් වලට එතුමාගේ සපත්තු වලට අදේව සියලු දේවල් යටපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, ඊළඟට ජනාධිපතිතුමා දැන් විවස්ථාවක් හදනවා. දැන් එතුමාගේ මේ 9 වෙනි පිටුවේ තියෙනවා සෞභාග්‍ය දැක්මේ 9 වෙනි පිටුව. තමයි පිටුවේ එතුමා කියනවා ගරු සභාපතිතුමනි, එතුමා කියනවා විශේෂයෙන්ම නව විවස්ථාවක් හඳුන්වා දීමට අප කටයුතු කරන්නෙමු. මහජනතාවගේ මෙන් විවිධ දේශපාලන හා බහුජන සංවිධාන යෝජනා ලබාගෙන නව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජනය කරන තේරීම්කාරක සභාවක් පත් කිරීමට කටයුතු යොදනු ලැබෙයි කියලා එතුමා සෞභාග්‍ය දැක්මේ කියලා කියනවා. දැන් මේකට තමයි එතුමා ජනවරම ගත්තේ. දැන් කොහොමද විවස්ථාව හදන්න යන්නේ? දැන් විවස්ථාව හදන්න යන්නේ එතුමාගේ අර පෞගිය කාලේ නඩු කතා කරපු නීතිඥයෝ ටික දාලා එතුමා විවස්ථාවක් හදනවා. ඒ තමයි නීතිඥයෝ ටික. ඒ එතන කවුරුවත් නැහැ මේ විවස්ථාව පිළිබඳ විශාරදයක් නැහැ. එතුමාගේ පෞගිය කාලේ නඩු ටිකක් තිබුණා. අපි ඔක්කොම දන්නවනේ. ඒ නඩු කතා කරපු ලංකාවේ ප්‍රවීණ නීතිඥයෝ ටිකක් හිටියා.
අන්න ඒ නීතිඥ ටික එකතු කරලා මේ රටේ විවස්ථාව හදන්න කමිටුවක් දාලා තියෙනවා. ඉතින් එහෙම පුළුවන් ද විවස්ථාවල් හදන්න? එහෙමනම් එතුමාගේ ධර්මරුමට හාත්පසින් මේතුමා වැඩ වැඩ කරන්නේ. මේ ජනවරමේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කමිටුවක් හදනවා කියලා සියලුම දේශපාලන පක්ෂවල. ඒක එතුමා කරන්නේ නැහැ. ඒක කරන්නේ නැතුව එතුමා වෙන දෙයක් කරනවා. ඒ වෙන දෙයක් කරන්න කියලා අර කාර්ය සාධක බලකායක්පත් කරන්න කියලා ලොකු අවුලක් ඇති කරලා අන්තිමට අධිකරණ ඇමතිතුමා කියලා මම ඉල්ලා ආසෙනවා කිව්ව ගමන් පොඩ්ඩක් රිවර්ස් එකකට ගියා. ඒකනේ ඇත්ත කතාව. එතුමා ඉල්ලා ආසෙනවා කිව්ව ගමන් රිවර්ස් එකකට ගියා පොඩි 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 රිවර්ස් එකක්. එහෙනම් අපි දන්නේ නැහැ අධිකරණ ඇමතිතුමාට තව කොච්චර කාලයක් මේ ආණ්ඩුවේ ඇතුලේ ඉන්න පුළුවන් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. මොකද ජනාධිපතිතුමා වැඩ කරන්නේ කැබිනට් එකෙන් අහලවත් අගමැතිතුමාගෙන් අහලවත් කවුරුවත් නෙමෙයි. ජනාධිපතිතුමාගේ ලෝකේ ඉන්නවා ජනාධිපතිතුමත් එක්ක ඉන්න උදවිය ටිකක්. අන්න ඒ උදවිය කියන අයත් එක්ක තමයි ජනාධිපතිතුමා වැඩ කරන්නේ. කැබිනට් එක දන්නේත් නැහැ. දැන් අධිකරණ ඇමතිතුමාගේ විශේෂේශ්‍රේට ඒ පත්වීම් ලබා දීපු එක අධිකරණ ඇමතිතුමා දන්නේත් නැහැ. කැබිනට් එක දන්නේත් නැහැ. මේ වගේ කාර්ය සාධක බලකාය හැම අමාත්‍යාංශයකට මෙතුමාපත් කරලා තියෙනවා. කවුරුත් දන්නේ නැහැ. ඒක තමයි මම කිව්වේ අද යන්න වෙන තැනකට. ගරු සභාපතිතුමනි තව විශේෂ කාර්යයක්. අද ගරු සභාපතිතුමනි පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක හිටපු තුෂාන් ගුණවර්ධන මහත්මයා අද සමාජ මාධ්‍ය හරහා විශාල හෙළිදරව්වක් කළා. තුෂාන් ගුණවර්ධන මහත්මයා අපි දන්නවා එතුමාව එතනින් යන්න සිදු වුණා. එතුමා සුදුලුණු වංචාව ඇල්ලුවා, එතුමා සීනි වංචාව ඇල්ලුවා, එතුමා හොරකම් කීපයක් මේ රටේ ඇල්ලුවා. එතුමාව පත් කරේ ජනාධිපතිතුමා. නමුත් ජනාධිපතිතුමා පත් කරලා එතුමා වැඩ කරන්න
ගියාම
එතුමාට වැඩ කරන්න දුන්නේ නැහැ. එතුමා අයින් වෙලා ගියා. අද එතුමා කියනවා ඉඳගෙන අද LP ගෑස් වල ඒ සංයුතිය වෙනස් කරලා තියෙනවා. ප්‍රොපෝන් තියෙන්න ඕනේ 120යි, බීටෙන් තියෙන්න ඕනේ 80යි. ඒක තමයි 12.5 LP ගෑස් එක තියෙන්න ඕන සංයුතිය. මේ සංයුතිය වෙනස් කරලා අද වෙනකොට 50/50 දාලා තියෙනවා. ප්‍රොපෝන් 50යි, බියුටරේන් 50ක් දාලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒක දාම තුල මේ රටේ පාරිභෝගිකයන් හුරව කරනවා කියලා එතුමා කියලා තියෙනවා. එතුමා කියනවා එතකොට ගෑස් එක ඉක්මනට ඉවර වෙනවා. අපි මාසයක් ගෑස් එක පාවිච්චි කරා නම් දැන් පාවිච්චි කරන්න පුළුවන් දින 20යි. විශාල මංකොල්ලයක් යනවා. ඒකට වඩා බරපතල දෙයක් තියෙනවා. ඒ බරපතල දේ තමයි එතුමා කියලා තියෙනවා ප්‍රොපෝයින් එක වැඩි නිසා ගෑස් එක ලීක් වෙලා බෝම්බයක් වගේ පිපිරෙන්න පුළුවන් කියලා එතුමා අද ප්‍රකාශ කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි ඊයේ පෙරේදා රේස් කෝස් එකේ ගෑස් ලීක් එකෙන් පිපුරුණා. වැලිගම පිපුරුණා. මේ දිගටම ගෑස් ටැංකි පිපුරුණා අපි අහුවා මාධ්‍ය තුල. එතකොට එතුමා කියනවා මම ජනාධිපතිතුමාට මේ වංචාව ගැන දන්වලා තියෙනවා කියලා මම ඒ ලියුම සභාගත කරනවා. ඒ විතරක් නෙමෙයි මේක පිපුරෙන්න පුළුවන් කියලා එතුමා බන්දුල ගුණවර්ධන ඇමතිතුමාටයි රාජ්‍ය ඇමතිතුමාටයි ජූලි මාසේ 7 වෙනිදා එතුමා ලිපියකින් දන්වලා තියෙනවා මේ භයානක අනතුර ගැන එතුමා කියලා තියෙනවා. එහෙමනම් ගරු සභාපතිතුමනි අද අපේ හැම ගේකම පිපිරෙන බෝම්බයක් එක්ක තමයි අපි අද ජීවත් වෙන්න ලැබලා තියෙන්නේ. ඒ හින්දා මේ ඇතිවන පිපිරීම මේ ඇතිවන මිනිස් ජීවිතවල වටිනාකම විතරක් නෙමෙයි ඒවවල වගකීම බාර දෙන්නේ කවුද? දැන් ජනාධිපතිතුමාට
දන්වලා තියෙනවා
දුෂාන් ගුණවර්ධන අවසන් කරන්න. දුෂාන් ගුණවර්ධන මැතිතුමා කියනවා ජනාධිපතිතුමාට ඊමේල් එකෙන් මේ වංචාව ගැන කියලා තියෙනවා. බන්දුල ගුණවර්ධන මැතිතුමාට දන්වලා තියෙනවායි කියලා එතුමා කියනවා. එහෙමනම් මේ ගෑස් පිපිරලා මැරෙන හැම ජීවිතයකටම තමුන්නාන්සලා ඒ වගකීම බාර ගන්න ඕනේ කියන එක කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Minister Vimal Wirawansa.
ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමා, යම් කිසි විවේචනයක් කෙල්ල කළා ඊවා වන සුන්දර මැතිණිය ඉලක්ක කරගෙන. ඔබතුමා පිළිගන්න ගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාගේ දේශපාලන කටයුතු වල හිටපු කෙනෙක්ව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශේෂකාරය කරේ. හැබැයි නෑ මට මේක පැහැදිලි කිරීම කරන් දෙන්න. මම කියන්නේ හැබැයි එතුමා අගවිනිසුරු තනතුරට ගියාට පස්සේ ජයවර්ධන ජනාධිපතිතුමා කියන හැම එකටම එකග වෙලා නෑ. සමහර විට ඊවට විරුද්ධව තීන්දුව දීලා තියෙනවා.
ඒ නිසා යම් කිසි කෙනෙක් honorable Mahinda Amarawira, you have 7 minutes.
රජේවණිය පැහැදිලි කරන් දෙන්න. කාරක සභා අවස්ථාවේ අවස්ථාව තියෙනවා.
No.
කාරක සභා අවස්ථාවේ අපිට මේ අවස්ථාව තියෙනවා.
honorable Minister Johnson Fernando.
In order sir. දැන් ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි මේ ඇමතිතුමෙක්ට මේ කාරක සභා අවස්ථාවේදී පැහැදිලි කරන්න අවස්ථාව තියෙන එක තමයි කාරක සභා කියන්නේ. ඒ නිසා විමල් විරාජ ඇමතිතුමාට පැහැදිලි කිරීමට ඉඩ දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
Honorable Minister Vimal Veeransa.
නැ මම ඔබතුමාත් එක්ක විවාදයකට නෙමෙයි මම මේ තීරුම් කර දීමක් කරන්නේ ජයවර්ධන ජනාධිපතිතුමා ඒ දේශපාලන කටයුතු වල හිටපු කෙනෙක්ව අග්‍ර විනිශ්චයකාරකවරයා කරා හැබැයි එතුමා තීන්දුව දීලා තියෙනවා ඒ ආණ්ඩුවේ ගමනට විරුද්ධව යම් කිසි කෙනෙක් කිසියම් හිතවත්කමක් තියෙන්න පුළුවන් තරහකාරයෝ දාන්නේ නැ තනතුරු වලට යා ඒ හිතවත්කම තිබූ පමණින් අදහස් වෙන්නේ නැ ඒ අය මේ ඒ පත්වීම දීපු ආණ්ඩුවේ හරි හෝ වැරදි හැම දෙයක්ම අනුමත කරනවා කියලා. එහෙම දෙයක් මෙතන බලාපොරොත්තු වෙන්න බෑ. අනික ඒ වනසුන්දර විනිශ්චයකාරතුමිය කියන්නේ ඊටම කීර්තිමත් විනිශ්චයකාරතුමියක්. ඒ නිසා කරුණාකරලා මේ සභාවෙන් එළියේ ඉන්න ඉලක්ක කරගෙන චෝදනා එල්ලන කරනවා සාධාරණ වෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා.
Honorable Mujibur Rahman.
ගරු සභාපතිතුමනි මම ඇමතිතුමාටත් කලින් කිව්වේ දැන් මේ
Let's not make this a debate honorable member. We have already discussed this and this is an answer that was given by the minister.
So now my turn. Please allow me.
So you have already made the
No, you can't say that no, but how come he spoke then? How come he spoke then?
So he actually answered so for that
me,
from the minister.
You also I have to explain no. So garu sabhapathumene kumani api kiwwe ewillla me rate eda indan JR Jayawardhana mahatmayage indan Sirima Bandaranaike mahatmayage
indan honorable minister honorable member we can't make this a debate thank you honorable Mahinda Amarewira you have 7 minutes order please honorable Kokila Gunawardena the chair thank you
ගරු ඇමතිතුමා කතාව.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි අද මේ විවාදයට සම්බන්ධ වෙන වෙලාවේ මුජිබර් රහමන් මැතිතුමා චෝදනා ගණනාවක් රජයට එල්ල කරා මේ පත්කිරීම සම්බන්ධව. ඒ පත්කිරීම සම්බන්ධව අතීතයේ කතා කරන්න ගියොත් හැමදාම වගේ මේ වගේ පත්වීම් සිදු කරලා තියෙන බව අපි පිළිගන්න වෙනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඉඳලම මේ ආකාරයෙන් පත්කිරීම් රාශියක් සිදු කරලා තියෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ පත්කිරීම් නෙමෙයි සාධාරණම ක්‍රියාත්මක වීම. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් අල්ලස් කොමිසම වෙන්න පුළුවන්, වෙනත් කොමිසම් සභා වෙන්න පුළුවන්. ඒ සියල්ලම රජයේ වෙන්න පුළුවන්, විරුද්ධ පක්ෂයේ වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරියේ වෙන්න පුළුවන්, නැත්නම් නිලධාරින් වෙන්න පුළුවන්. වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ සඳහා මැදිහත් වෙලා ඒකට දඬුවම් ලබා දීම සාධීනව කරයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. දැන් ඉන්න කොමිසමේ සභාපතිතුමිය වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් සමාජිකයන් වෙන්න පුළුවන්. ඒ අයගෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ වංචාවට දූෂණයට විරුද්ධව පියවර ගැනීම. ඒකද ආණ්ඩුවේද විරුද්ධ පක්ෂේද කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එතුමියට උනත් බාධාවක් නැහැ. ජනාධිපතිතුමා නිර්දේශ කළා පත් කරාට කිසිසේත් මම දන්නවා ජනාධිපතිතුමා හොරුන්ට වංචාකරුවන් නිදහස් කරන්න කියලා කිසිම වෙලාවක ඉල්ලීමක් කරන්නේ නැහැ. ඒ සාධීනත්වය එතුමා ලබා දෙනවා වගේම එතුමා ආදර්ශයෙන්ම අපි කියන්න කැමති මොනතරම් චෝදනා එල්ල වුණත් වංචාව දූෂණය එතුමාගේ චරිතයට අදාළ වෙන්නේ නැtei කියන එක අපිට අද පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වගේම තමයි වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ බලය ලැබෙනකොට වෙන කිසිම රාජ්‍ය නායකයෙකුට නොලැබුණු තත්ත්වයක් තමයි රටේ ඇති උනේ. මේ පසුගිය අවුරුදු දෙකෙන් වැඩිම කාලයක් රට වහලා තිබුණේ. රට වහලා නෙමෙයි ලෝකෙම වහලා තිබුණේ. අපේ රටේ මේ කොරෝනා වසංගතය නිසා විශාල පීඩාවටපත් වුණා ජනතාව. ඒ වගේම අපේ රටේ ප්‍රශ්නයක් වුණා නම් අපිට වෙන රටකින් උදව් ගන්න තිබුණා. ඒ රටවල් වලත් මේ තත්ත්වෙම ඇති වුණා. ඒ නිසා අද බාණ්ඩ මිල ඉහළ යෑම ඒ වගේම භාණ්ඩ ගෙනීමට තිබෙන සීමාවන් මේ සියල්ල රජයේ කටයුතු වලට අද බාධාවක් වෙලා තියෙනවා. එහෙනම් අපි මේ වන විට විශාල විදේශ විනිමය ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. ඒක අපි පිළිගන්න ඕන අවංකව. ඒක ශ්‍රී ලංකාද UNP'ද පොට්ටුවද සමගි ජන බලවේගයේද කියලා නෙමෙයි. අපි හැමෝටම මේ රටේ දැන් ඒ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ ඩොලර් හිඟයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ප්‍රතිපාකේ නැත්තම් එන්නේ මේ ජනතාවට. අපිට ලබන අවුරුද්ද වෙනකොට 2023 වෙනකොට මේ අර්බුදයෙන් ගොඩ එන්න සාමූහික ප්‍රයත්නයක් සකස් කරගන්න ඕන. ඒ සඳහා අපි ජාත්‍යන්තර බැඳීම් ඇති කරගෙන සියලු පාර්ශ්ව එකතු වෙලා එකට හිටියොත් මේ රට ගොඩ ගන්න අපහසුතාවයක් නැtei කියන එකත් අපි සඳහන් කරන්න කැමතියි. ජනාධිපතිතුමා මේ තිබුණු වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා මේ වන විට එන්නත් කරන්නේ ප්‍රමුඛ කාර්ය බවට පත් කරගෙන තියෙනවා. අද වෙනකොට පළවෙනි එන්නත දීලා දෙවෙනි එන්නත දීලා තුන්වෙනි එන්නත බූස්ටර් එන්නතත් ලබා දෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ සඳහා අතිවිශාල මුදලක් රජයට වැය කරන්න වෙලා තියෙනවා. කිසිම ආකාරයක ඒවා ගෙන්නන එක නතර කළා නැහැ. මුදල් හිඟය තිබුණත් මොන ප්‍රශ්න තිබුණත් අපිට එක පැත්තකින් ඩොලර හිඟ වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ඒ මොන තත්ත්වයක් තුල වුණත් මේ අඩුපාඩුවක් නොවෙන්න ඒ එන්නත් කරන වැඩපිළිවෙල දියත් කළා. බලාපොරොත්තු වෙලා තියෙන රට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රට විවෘත කළා. විදේශ රටවල් වලින් ඒ සේවයට යන අය පිටත් කළේ විදේශ විනිමය මේ රට ගෙන්නගෙන රට යථා තත්ත්වයට පත් කිරීම තමයි එතුමාගේ වගකීම් බවට පත් වෙලා තියෙන එක ඉෂ්ට කරමින් යනවා. ඒ වගේම තමයි එතුමා රාජ්‍ය නායකයෙක් විදියට ආදර්ශයක් දීලා තමාගේ ජනාධිපති ධූරය පටන් ගත්තා. එතුමාට ලැබුණු වාහන
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
එතුමාට ලැබුණු වාහන, එතුමාට ලැබුණු නිල නිවාස කාර්යමණ්ඩල මේ සියල්ල ප්‍රතික්ෂේප අඩු කරමින් අවම කරමින් ලොකු ආදර්ශයක් දීලා තියෙනවා රටේ රාජ්‍ය නායකයෙක් විදියට. ඒ වගේම එතුමා මේ වන විට කරපු කාර්යයන් කීපයක් මම කියන්න කැමතියි. එකක් තමයි පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීමේ වැඩපිළිවෙල. මේක බොහෝ රටවල කතා කරා, ලංකාවේ විවිධ අවස්ථාවල කතා කරා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. දැනටමත් ගල්ලඟුරු බලාකාර හදන්න නියමිතව තිබුණු එක පවා ඒව නතර කරලා ගල්ලඟුරු බලාගාර මේ රටේ හදන්නේ නැහැ. අපි මීට පස්සේ විදුලිය ලබා ගන්නේ වර්ෂා ජලයෙන් ලැබෙන අපේ ජල විදුලියත්, ඒ වගේම ඊට අතිරේකව සුළම් බලයෙන් සූර්ය බලයෙන් ලබා ගන්න විදුලිය පිළිබඳව ප්‍රමුඛතාවය ලබා දීලා වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන, ඒ වගේම වෙනම රාජ්‍ය මාත්‍යාංශයක් නිර්මාණය කළා ප්‍රමුඛතම කාර්යයක් බවට පත් කරලා තිබෙනවා. ඒ වගේම පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා එතුමාගේ තිබෙන කැපවීම පිළිබඳව පරිසර අමාත්‍යවරයා විදියට මම ප්‍රශංසා කරන්නට කැමතියි. ඒකම ගරු සභාපතිතුමියනි, එතුමාගේ රජය ගත්තු තවත් එක වැඩපිළිවෙලක් තමයි මේ මහා බැංකු බැඳුම් කරයට සම්බන්ධ වෙච්ච perpetual treasury සමාගමේ ඒ මුදල් අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව අයවැයලේකණින්ම මුදල් නැමැතුමා ප්‍රකාශයට පත් කරා. ඒ පිළිබඳව අපේ විශාල අගයීමක් තියෙනවා. මම තමයි මේ මහා බැංකු සිදුවීම ඇති වුණු වෙලාවේ අල්ලස් කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරේ. ඒක රටට එළිදරව් කරේ. ඊළඟට ඒක කෝප් එකට ආවා, මේ පාර්ලිමේන්තුවේ කතා කරා, ඒක දිගින් දිගටම ගෙනිච්චා. ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් විදියට මේ මුදල් අය කරගන්න ගත්තු ක්‍රියාමාර්ගය පිළිබඳව එතුමාට සහ මුදල් නැමැතුමාට අපේ ප්‍රශංසාව පළ කරනවා. ඒ වගේම තමයි මේකේ මහා මුලකාරයා වෙච්ච
කාලය අවසන්
ප්‍රධාන චූජිතයා වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට ගෙනීමේ වැඩපිළිවෙල සමහරු කිව්වත් මේක නතර කරනවා කියලා නතර කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ රටට ගෙනීම දක්වාම ඒ ක්‍රියාත්මක කරන ජනාධිපතිතුමා අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. හැබැයි ඒකට සහයෝගය ලබා දෙන්න පුළුවන් කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා දන්නවා අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නේ කොහෙද කියලා. ඒ තොරතුරු ලබා දුන්නොත් අනිවාර්යෙන් මේ රටට ගෙනල්ලා ඔහුටත් දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවායි කියන එකත් මා මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඉතින් වෙලාව අවසන් වෙන වෙලාවයි, ඔබතුමියට කරදරයක් කරන්නේ නැහැ. මම අවසාන වශයෙන් උත් කියන් අපිට විවේචන තියෙනවා, අඩුපාඩු තියෙනවා, අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. දැන් ආපස්සට හැරිලා මේ අවුරුද්දේ කාලය තුල අත්හැරුණු දේවල්, අඩුපාඩු වෙච්ච දේවල් පිළිබඳව සුවල බලලා නිවැරදි ගමනක් යන්න කාලය තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි කිසිසේත් මේ රට ප්‍රපාතයට යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම රට ආපස්සට යන්න ඉඩ දෙන්නේ නැහැ. වගේම වැරද්දක් සිද්ධ වෙනවා නම් අපි ඒක පෙන්වලා දෙන්නත් පසුබට වෙන්නේ නැහැ. වගේම අපි ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තියාගෙන මේ රජයට එකතුනා වගේම එතුමාට සහයෝගය ලබා දුන්නා. මේ රට ඉස්සරහට ගෙනියන්නත් එතුමාට ශක්තිය අපි ලබා දෙනවා කියන එකත් සහතික කරමින් මාන්නිරව ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
භූමි ස්තුති මුලාසනාරුවර අපේ සභාපතිතුමියනි, අද අපේ ඉතා වැදගත් සංවාදයක් යන මේ මොහොතේ වචන ස්වල්පයක් කතා කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ රටක් හැටියට ඔබ දන්නවා විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ 1977 ඉඳන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලවකවානුව ඉඳන් විශාල විවේචනයක් තිබ්බා මේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල පිළිබඳ. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම අපි කියන්න ඕනේ යහපාලන රජය තුලින් අපි මේ මුළු පාර්ලිමේන්තුවේ සියලුම දෙනා වගේ එකතු වෙලා විධායක ජනාධිපති ක්‍රමයේ ඒ බලතල අඩු කිරීමට 19 ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවා. දැන් අපේ අමාත්‍යවරුන් කීප දෙනෙක්ම කිව්වා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ මෙන්න මෙහෙමයි කරේ, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ මෙහෙමයි පත්වීම් ලබා දුන්නේ, ඒ කාලේ එහෙමයි කියලා. දැන් අපි රටක් හැටියට, ජාතියක් හැටියට කාලයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. දැන් 1977 දී ඒ යම් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක 2021 දීත් ඒ වැරද්ද කරන්න ඕනේ කියන නීතියක් නැහැ. ඒක හින්දම තමයි අපි මේ ව්‍යවස්ථාව 20 වතාවක්ම වෙනස් කරේ. එතකොට දැන් අපි මේ විධායක ජනාධිපති ක්‍රමයේ ඒ බලතල අඩු කළ යුතුයි කියන සම්මත පිළිගැනීමක් තියෙනවා. ඒ සම්මත පිළිගැනීමත් එක්ක තමයි අපි පෞගිය ගත්තොතින් අවුරුදු 5-6 මේ රටේ පිළිගෙන කටයුතු කරේ. නමුත් අද ඉතාම කනගාටුයි කියන්න, මේ එක රටක් එක නීතියක් ඒ වගේ දේවල් මවලා, ඒ වගේ දේවල් ජනතාව රවට්ටලා අපේ විධායක ජනාධිපති ක්‍රමයට දැවැන්ත බලයක් ලබා දුන්නා. දැවැන්ත බලයක් ලබා දුන්නා. 19 ව්‍යවස්ථාවෙන් 20 ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒ විධායක ජනාධිපති ක්‍රමයත් තාමත් ශක්තිමත් විදියට ගෙනිච්චා. එතකොට දැන් මේ ස්වාධීන කියන මේ කොමිෂන් සභා ටිකේ ස්වාධීනත්වයේ සම්පූර්ණයෙන්ම කෙලසුණා. එතකොට අද ස්වාධීන කොමිෂන් සභා කියන දෙයක් තියෙන්නේ නමට පමණයි. ඇත්තටම මේක විධායකය සම්පූර්ණයෙන්ම තමන්ට ඕන විදියට තමයි මෙහෙවන්නේ. එතකොට අපි පෞගිය කාලේ ව්‍යවස්ථාදායක සභාවක් හදලා ඒ පාර්ලිමේන්තුව තුලින් කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මේ සියල්ලම එකතු වෙලා තමයි නියෝජිතයන් පත් කරේ. නමුත් එවැනි තත්වයක් අද උදා වෙලා නැහැ. මේක නිකන් අර සීල් එකක් බවට පත් වෙලා තියෙන පාර්ලිමේන්තුව. නමුත් මේකේ කටයුත්ත සිදු කරන්නේ තනිකරම විධායකට අවශ්‍ය වන විදියට. අන්න ඒක තමයි මෙතන තියෙන ප්‍රධාන ගැටලුව. දැන් මාමිත්‍ර මුජිබර් රෞමන් මන්තුමාගේ කතාවේදී ප්‍රකාශ කරේ ලොකු ගැටලුවක් තියෙනවා මේ අල්ලස් කොමිසම් සභාවේ. ඒ අල්ලස් කොමිසම් සභාවේ තියෙන ලොකුම ගැටලුව තමයි පෞගිය කාල සීමාව තුළ, ඒ කියන්නේ පෞගිය අවුරුදු 1-2 තුළ නඩු 45කට ආසන්න නඩු සංඛ්‍යාවක් මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු ඉල්ලාස් කරගෙන තියෙනවා. එතකොට මේ ස්වාධීන ආයතනය තියෙන්නේ ඒ කොමිසන් සභා, ඒ අල්ලස් කොමිසම තියෙන්නේ මේ අල්ලස් චෝදනාවට ලක්වෙච්ච අයගේ විභාග ඉදිරියට කරලා දඩුවම් කරන්නද, ඒවා ඉල්ලාස් කරගන්නද කියන සැකය මේ අපිට රටක් හැටියට ජනතාවට තියෙනවා. අන්න ඒ ගැටලුවට අපි මුහුණ දෙන්න ඕනේ. ඒ ගැටලුවට ප්‍රධානම හේතුවක් වෙනවා ඒ ස්වාධීන ආයතනයේ ස්වාධීනත්වයේ අඩුවීම. මේ 20 වන සංශෝධනයත් එක්ක විධායකයට තිබ්බ බලතලයේ වැඩිවීම තුලින් ඒක පිළිගත යුතුයි. ඒකට ඒක නැත්තම් දැන් මේ නඩු යම් ටෙක්නිකල් තාක්ෂණික දෝෂ නිසා නම් ඒ තාක්ෂණ දෝෂ නිවැරදි කරලා නැවත නඩු පවරන්න ඕනේ. ඒකෝ මේ නඩු පැවරීමේ ප්‍රමාදයක් තියෙනවා. අපිට දකින්න රටේ ජනතාවට දකින්න මේක අපේ රටේ විතරක් නෙමෙයි, ඇත්තටම මේ අල්ලස් කොමිසම මේ පමණක් නෙමෙයි, අද ඇති වෙලා තියෙන මේ තත්වය අනිත් ස්වාධීන කොමිසම් වලත් දැකලා තියෙනවනේ. අපි දැක්කොදින් දැන් පොලිස් කොමිසම. පොලිස් කොමිසමේ ආණ්ඩු පක්ෂයේ මැතිවරු ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉස්සරහා විවේචනය කරනවා මට ඕන පොලිස් ස්ථානාධිපතිතුමා ගන්න බැරි වුණා කියලා. එහෙම නැත්නම් තවත් අය චෝදනා කරනවා මට ඕන පොලිස් ස්ථානාධිපතිතුමා නෙමෙයි අනිත් ඇමතිට ඕන පොලිස් ස්ථානාධිපතිතුමා තමයි මේ මගේ බල ප්‍රදේශයට ගත්තේ කියලා. ඒ ස්වාධීනත්වය කෙලිසිලා තියලා ඒ ස්වාධීන ආයතන, ඒ ස්වාධීන කොමිසම් සභා විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ කටයුත්ත ඉතාම ගැටලු සහගත තත්වයකට පත් වෙලා තියෙන රටක් හැටියට. ඒ වගේම තමයි අනිත් ස්වාධීන කොමිසම් සභා. ඒ දැන් අපි ගත්තොතින් අනිත් ප්‍රධානම භයානම කාරණාව තමයි නීතිපති දෙපාර්තමේන්තුව. මේ නීතිපති දෙපාර්තමේන්තුවත් අද ඇති වෙලා තියෙන්නේ ඔබ දන්නවා නඩු ගණනාවක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට යොදවලා තියෙනවා. ඒ අධිකරණයට යොදවපු නීතිපති දෙපාර්තමේන්තුවෙන් යොදවපු ඒ නඩු නීතිපති දෙපාර්තමේන්තුවම ඉල්ලාස් කරගන්න දැන්පත්
ඉල්ලාස් කරගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට එදා නීතිපතිතුමා තමයි අද අග්‍ර විනිශ්චකාරතුමා. එතකොට අද අග්‍ර විනිශ්චකාරතුමා අනුමැතිය ලබා දුන්න ඒ නඩු ටික අද නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලාස් කරගන්නවා. එතකොට මෙන්න මේක ගැටළු සහගත තත්ත්වයක් නෙමෙයිද? එතකොට එවැනි ප්‍රශ්නාර්ථයක් තියෙනකොට අද රටේ ඇති වෙලා තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ගැටලුකාරී තත්ත්වය ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නවා. දැන් GSP+ සහනාධාරය අපිට අහිමි වෙනවා වීමේ ප්‍රධානම අවධානම ওই කාරණා. එතකොට ජාත්‍යන්තර වශයෙන් අපිට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණොත් ඒකට මේ ආණ්ඩුවක් කියන්න ඕනේ. මේ තමුන්නාන්සලා ගත්ත තීන්දුව තීරණ නිසා තමයි අද ජාත්‍යන්තර ඇඟිලි ගසන්නේ. ජාත්‍යන්තරයට ඇඟිලි ගසන්න ඕනේ විදියට මේ තීන්දුව තීරණ අරගෙන ජාත්‍යන්තරය ඇඟිලි ගසන්න ඕන තීන්දුව අරගත්තට පස්සේ ජාත්‍යන්තරය ඇඟිලි ගසනවා කියලා කෑ ගහවලා අනුකම්පාව ලබා ගත්තට වැඩක් නැහැ. ඒකින්ද එවැනි තත්වයක් උදා නොවෙන ආකාරයෙන් අපි කටයුතු කරන. ඇත්තටම දැන් 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් අඩුපාඩුවක් තිබ්බනම් මම සමහරක් වෙලාවට හිතනවා පෞද්ගලිකව යම් යම් 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් යම් නිවැරදි කිරීම් සංශෝධන කළ යුතුයි කියලා. නමුත් 19 ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් වෙනස් කිරීම් සිදු කරනවා කියන්නේ ආපහු පිටිපස්සට හරවලා ඒක සම්පූර්ණයෙන්ම නැති කරන එක නෙමෙයි. අන්න අපි සම්පූර්ණ සහයෝගය විපක්ෂයක් හැටියට ලබා දෙනවා ඒ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරා නම්, යම් අඩුපාඩුවක් තිබ්බනම් ඒවා නිවැරදි කරන්න කටයුතු කරා නම්. නමුත් ඒක නෙමෙයි අද ඇති වෙලා තියෙන්නේ. අද සම්පූර්ණයෙන්ම එක පුද්ගලයෙක්ට ඕන විදිහට මේ කටයුතු සිදු කරන්න කටයුතු කළ දෙනවා. හැබැයි එක රටක් එක නීතියක්ලු. මේක එක රටක් එක නීතියක් නෑ. ඇත්තටම මේ එක රටක් එක නීතියක් කියන වචනේ දැන් දූෂණය කරලා එක රටක් එක රීතියක් කියන දෙයක් නෑ. ඇත්තට එක රටයි නීති 60යි ඇමතුමා. එක රටයි නීති 60යි. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් තමුන්නාන්සලාට එක නීතියක්, විපක්ෂයට තව නීතියක්. එතකොට දැන් අපි දැක්කනේ දැන් පෞගිය කාලේ අපේ විරෝධතාවයක් මේ කොළඹ ගෙනාවාම ඒකට සෞඛ්‍ය නීති රීති දාලා ඒකට අවශ්‍ය බලපෑම් සියල්ලම කරලා පොලිසිය දාලා මුළු අර පාස්කු ප්‍රහාරය එල්ල කරාට පස්සේ දිනේදී තිබ්බ බැරියර් ටික ලංකාවටම දාලා තිබ්බා. හරිද? ඒ වෙනකොට අනුරාධපුරේ උපන්දින සාදයක් දානවා 2000කට. ඊළඟ දවසේ දවල් කෑම මන් දන්නේ නැහැ ඔබතුමා ගියාද නැද්ද කියලා. ඊළඟ දවස් සමහරක් වෙලා ආරාධනාවකුත් නැතුව ඇති. මේ කෙසේ වෙතත් ඒ දවල් 2000කට කෑමක් තියෙනවා. එතකොට මා මිත්‍ර මේ නාමල් රාජපක්ෂ මැතිතුමා 3,000 5,000 දාලා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නමින් කුසලානයක් පවත්වනවා. හරිද? ඒකටත් අවසරයක් නැහැ.
අග රමසදාන් කරා. දැන් ඔබතුමා ඉල්ලීමක් කරනවද සෞඛ්‍ය මාත්‍යාංශයෙන් ක්‍රිකට් මැච් වලට ක්‍රීඩා තරඟ වලට සරියෙක නවත්තන්න කියලා? නෑ. ඔබතුමා ඉල්ලීමක් කරනව නැද්ද විතරක් කියන්නකෝ. දැන් ඔබතුමා ඒක සදාන් කරේ.
හරි. මම මෙතෙන්දී කතා කරන්නේ එක රටක් එක නීතියක් ගැන. එක රටක් එක නීතියක්ද
ප්‍රේක්ෂකයන්ට අවසර දෙන එකට විරුද්ධද නැද්ද? විරුද්ධයිද නැද්ද කියන්න. ඔව්ද නැද්ද?
කරුණා කරලා දැන් මේ කොටිම්ම කිව්වතින් මේ පාර්ලිමේන්තුවේ නීති දෙකක්. ඔව්. මේ පාර්ලිමේන්තුවේ නීති දෙකක්. එක රටක් එක නීතියක් පාර්ලිමේන්තුවේ තියන්න ඉස්සල්ලා. හරිද? මේ පාර්ලිමේන්තුවේ එක රටක් එක නීතියක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට එක නීතියක්, මට එක නීතියක්. මෙතෙන්දී ඉතා පැහැදිලිව මම කියන්නේ එක රටක් එක නීතියක් තියෙනවා නම් ඒ කටයුත්ත අපේ විපක්ෂයට සිදු වුණා නම් මේ ආණ්ඩු පක්ෂයෙන් සංවිධානය කරන දේවල් වලටත් ඒ දෙයම වෙන්න ඕනේ. අපිට ඒක ක්‍රීඩා උත්සවයක්ද, කටින පෙරහැරක්ද, එහෙම නැත්නම් බර්ත්ඩේ පාටියක්ද, ඒක අදාළ
නැහැ. ඒක නෙමෙයි.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා. සරල ප්‍රශ්නයක්. ඔව්ද නැද්ද කියලා කියන්නකෝ. ඔබතුමාට මේ උද්ඝෝෂණය කරන්නයි ඔබතුමාට ක්‍රීඩා තරඟ වලට සැරගෙනකට ඉරිසියා කරන්න යන්න එපා. මොකද උද්ඝෝෂණයකු ක්‍රීඩා තරඟයකු කියන්නේ දෙකක්. මේ දෙක පටලව ගන්න එපා.
රාජකාරණ මන්ත්‍රීතුමා
නෑ, මෙතන තියෙන්නේ මේ කටින පෙරහැරක්ද ක්‍රීඩා උත්සවයක්ද උද්ඝෝෂණයක්ද කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ ජනතාව එකතු වෙනවද නැද්ද කියන එක. එතකොට ඩිරෙක්ටර් ජෙනරල් සෞඛ්‍ය කියනවා එහෙම අවසරයක් ලබා දීලා නැහැ කියලා. එතකොට දැන් අපිට එහෙම දෙයක් කරා නම් අපිව පොලිසියට ගිහලා අත්අඩංගුවට
ගන්නවා.
හරිද? නඩු දානවා. එතකොට උසාවියට දානවා. එතකොට මෙතනදී එහෙම වෙන්නේ නැති ප්‍රශ්නයක් උයි අපිට තියෙන්නේ. ඒකේ ඉඳලා කරුණාකරලා මේක මේ මේ විවාදයන් මර ගන්න ඕන
ඔබතුමා මම නොමග යවනවා. ගරු මම සභාපතිතුමනේ සම්පූර්ණයෙන් නොමග යවන්නේ. ක්‍රිකට් තරගාවලියකට වෙන්න පුළුවන් ෆුට්බෝල් මැච් එකකට වෙන්න පුළුවන් සෙනග ගන්නෙ වැක්සීන් දෙකම ගහපු ෆුලි වැක්සීන් PCR රිපෝට් එකක් තියෙන කෙනෙක්ව තමයි අවසර දෙන්නේ පිටිනේට එන්න. මෙතුමලන මේ උද්ඝෝෂණයකට යන්න මිනිස්සු බොන්න දීලා ගෙනල්ලා උද්ඝෝෂණය කරනකොට වැක්සින් ගාපු අය ගේන්නේ නැහැ. එහෙනම් මේ කරුණාකරලා කරු සභාපතිතුමනි සභාව නොමග යවන්න එපා. ජනතාව නොමග යවන්න එපා. මොකද ක්‍රීඩාවට සෙනගට එන්න අවසර දීලා තියෙන්නේ ෆුලි වැක්සින්. වැක්සින් දෙකම ගත්තු අයට පමණයි තරගාවලියක් බලන්න අවසර
තියෙන්නේ. ගරු මන්තුමා, ගරු මන්තුමා මෙතනදී මට මේ ප්‍රේක්ෂකය මමත් ක්‍රීඩා කරපු ඔබතුමා දන්නවා මමත් ක්‍රීඩාවසට ආස පුද්ගලෙක්. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මෙතන අවසර ලබා දීලා තියෙන්නේ ක්‍රීඩාව පවත්වන්න. නමුත් ඒකේ ස්පෙක්ටේටර්ස්ලා මේ ප්‍රේක්ෂකීන්ට ඒකට අවස්ථාව මෙතන අවසර ලබා දීලා තියෙන්නේ ක්‍රීඩාව පවත්වන්න. හරිද? මෙතන ක්‍රීඩාව තරඟය පවත්වන්න පුළුවන්. නමුත් ක්‍රීඩාව තරඟය පවත්වනවා කියලා ප්‍රේක්ෂකයන්
ගරු සභාපතිතුමියනි, ගරු සභාපතිතුමියනි, මෙතුමා හිතන් ඉන්නේ කටකවල කට කැපෙන්න බීලා ගෙනාවම ෆුල් වැක්සින් කියලා.
එහෙම වැක්සින් වලට පොයින්ට් ඔෆ් ඕඩර් ගරු රාජකාරණ මෙතුමා.
මේ අනේ මේ දැන් මෙහෙමයි, මෙහෙම දෙයක්ත් තියෙනවානේ. දැන් මෙතන ආණ්ඩුව විවේචනය කරලා, ජනාධිපති විවේචනය කරලා, ආණ්ඩුව විවේචනය කරලා, බොරුවට මාධ්‍ය සාකච්ඡා දාලා,
ගරු නාම රාජපක්ෂ මහත්මයා
ගොඩක් දාලා මේ
ගරු හර්ෂන් රාජකාරණ මණ්ඩලතුමනි ක්‍රිකට් තරගාවලිය වලටත් 35% ෆුලි වැක්සින් ණයට එන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔබතුමා කරුණා ඔබතුමා ප්‍රශ්නයක් ආපින්ද උත්තරේ දුන්නේ නැත්නම් ඔබතුමාට පවුවනේ.
හර්ෂන් රාජකාරණ මහත්මයා
සභාපතිතුමිය මෙතනදී මේ එක කරුණා කරලා මේක අසාධාරණයකට ලක් කරන්න එපා. මේ රටේ ජනතාව මේක බලන් හිටියාම තේරෙයි එක රටක් එක නීතියක් මේ පාර්ලිමේන්තුවෙත් නැහැ කියන එක. හරිද? මේ පාර්ලිමේන්තුවෙත් නැහැ. මොකද තමුන්නාන්සේලාට එක නීතියක්, අපිට එක නීතියක්. එතකොට අනේ අහිංසක අපේ මිනිස්සුන්ට මොන එක රටක් එක නීතියක්ද? ඒකයි මම මෙතනදී කිව්වේ ආණ්ඩු පක්ෂයට එක නීතියක්, අනිත් අයට තව නීතියක්. මේක තමයි යථාර්ථය. මේ පාර්ලිමේන්තුවේ වෙන දේම තමයි පාර්ලිමේන්තුවෙන් පිටතත් වෙන්නේ. ඒකින්ද මේ විපක්ෂයේ යම් විරෝධතාවයක් සිදු කරා නම් ඒවාට බාධා එල්ල කරා නම් හරිද? මෙන්න ඒ ප්‍රශ්නෙම තියෙනවා ආණ්ඩු පක්ෂයෙන් සංවිධානය කරන දේවල් වලට. ඒකින්ද මම මෙතනදී කියන්නේ මේ ආණ්ඩු පක්ෂයේ සංවිධානය කරන දේවල් වලට එහෙම දෙයක් නැහැ.
ඔන්න ඔබට මිනිත්තු දෙකක් කාලයක්
අපේ රටේ ඇති වෙලා තියෙන්නේ රටේ විවස්ථාවට. හෑ දැන් මේ අපි කතා කරගෙන හිටියේ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව, මේ අල්ලස් දෙපාර්තමේන්තුව පිළිබඳව. දැන් මෙන්න මේවා අපිට දකින්න ලැබෙනවා පැහැදිලිවම ආණ්ඩු පක්ෂයට හිතවත් මැති ඇමතිවරුන්ගේ නඩු, ආණ්ඩු පක්ෂයට හිතවත් පුද්ගලයින්ගේ නඩු ඉල්ලාස් කරගෙන තියෙනවා. ව්‍යාපාරිකයින්ගේ නඩු ඉල්ලාස් කරගෙන තියෙනවා. එතකොට ඒක ගැටලුකාරී තත්වයක් තියෙනවනේ. දැන් තාක්ෂණික හේතුන් මත නම් මේවා ඉල්ලා අස්කරගෙන තියෙන්නේ. ඒවා තාක්ෂණික දෝෂ නිවැරදි කරලා නැවත නඩු පවරන්න පුළුවන්. ඒකින්ද ඒ නඩු පවරන්න නැති ප්‍රමාදයක් තියෙනවා. එතකොට ඒක දේශපාලන හේතුන් නිසා කියන සැකය මේ රටේ ජනතාවට අපිට තියෙනවා. ඒක ගැන විවාදයක් නැහැ. ඒකට මොකද්ද ප්‍රධානම හේතුව? අද ඒ ස්වාධීන කියන ආයතන පත් කිරීමේ ඉඳන් ඒ ස්වාධීනත්වයේ දූෂණය වෙලා තියෙනවා. අද එදා තිබ්බා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවක්. ඒ ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි ඒ කටයුතු කරේ. ඒ සමාජිකත්වයේ ගත්තේ. ඒ සමාජිකත්වයේ ලබා දුන්නේ. හැබැයි අද එහෙම දෙයක් වෙන්නේ නැහැ. අද මේ බලන්නකෝ, දැන් මෙතුමා කිව්වේ කෝල් එකක් දීලා එන්න කියලා. හැ වැඩ රස්සා වැඩ ඇරලා
ඉන්න කෙනෙක්
ඒකක් බීලා යන්න. එතකොට පත්වීමක් දීලා අන්න ඔහොම තමයි අදපත් වීම ලබා දෙන්නේ. ඉතින් අන්න ඒ ඒ කටයුත්ත ඒ ඒ ගැටලුකාරී තත්වයක් තියෙනවා. හැබැයි මෙතන තියෙන භයානකකම තමයි සභාවෙත්තුනේ මේක මේ අපි තමුන්නාන්සලා විවාදයට ලක්
කරයි. නමුත් මාගේ කාලය
අවසන් ආධාරයේ මේ හේතුන් නිසා නැති වුණොත් කරුණාකරලා මේ මට ආමල් රාජපක්ෂ මැතිතුමා
අමතර ඔබතුමාට මිනිත්තුක කාලයක් දීලා තියෙනවා
මම කරාට බාධා කරාට
ඔබතුමාට අමතර කාලයක් දීලා තියෙනවා කාලය දීමෙන් පස්සේ කාලය අවසන්
මේ මේ ගැටලුකාරී තත්වේ නිසා මේ ගැටලුකාරී තත්වේ නිසා දැන් අපේ රටේ ජනතාවට දැන් මේ 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 කරුමේ තමුන්නාන්සලා ගෙවනවා නම් කමන්නේ හරි මේ කරුමේ ගෙවන්නේ මේ රටේ මේ මේ මිලියන 22ක ජනතාවනේ අන්න ඒකනේ ගැටලුව තියෙන්නේ හරිද මේ මේ කරුමේ තමුන්නාන්සලා ගෙවනවා නම් ගැටලුවක් නැහැ
අවසන් කරන කර්මන්තතුමා
මේ කරුමේ ගෙවන්නේ මේ රටේ ජනතාව අද ඇති වෙලා තියෙන තත්ත්වය ඒකනේ අද ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙලා තියෙන GSP+ සහනාධාරයත් මේ වගේ හේතුන් ටික නැති වෙලා කර්මාන්තශාලා ටික වැහිගෙන ගියෝතින් ආ මොකද වෙන්නේ
අවසන් කරන්න කර්මාන්තතුමා
මොකද වෙන්නේ එතකොට තමුන්නාන්සලා ගෙදරද රැකියාවල් කරන්න වෙන්නේ මේ රටේ ජනතාවට අද ජීවත් වෙන්න විදියක් නැහැ කැම ටික ගන්න මේ එලෝ ටික ගන්න විදියක්
නැහැ එන්නේ යම් මලි සබ්ජෙක්ට් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා
කරු සභාපතිතුමනි විශේෂයෙන්ම පසුගිය කාලය තුල කරු ජනාධිපතිතුමාගේ හා ගැමතිතුමාගේ ව්‍යවස්ථිත සම්බන්ධයෙන් කතා කිරීමට අවස්ථාව ලැබීමකම සතුටුවන්ත වෙනවා. ඒක මම ප්‍රකාශ කරන්නට ඕන කරු මන්ත්‍රීතුමියනි පසුගිය කාලය තුල ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාජනාධිකරණයට අපි පත් කරපු පත්කිරීම් සියල්ලක්ම ඒ ශ්‍රේෂ්ඨය තුල කරු අග්‍රවිනිශ්චකාරතුමා සහ නීතිපතිතුමා විසින් රෙකමෙන්ඩ් කරපු අයගෙන් තෝරාගෙන කුසලතාපූර්වව තමයි පත්කිරීම් කරලා තියෙන්නේ. බොරුවට සමහර වෙලාවට ගියා ආණ්ඩුවේ අපි දැක්කා පූර්ණ කාලීනව වෙනම දූෂණ මර්ධන කමිටුවක් කියලා එකක් දාගෙන ඒකට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පුද්ගලියෙකුත් සම්බන්ධ කරගෙන කවදාවත් නොදීපු විදියට තෝරලා බේරලා පෙරලා මිනිස්සුන්ට නඩු දැම්ම. ඊට ගැළපෙන විදියට අලුතෙන් උසාවි හැදුවා. නීති සංශෝධනය කරා. ඒ වගේ නඩු දානකොට දාන්නේ නඩුවේ තියෙන කුසලතා මත නෙවෙයි පුද්ගලයා කවුද කියන පුද්ගලානුබද්ධව. තේ නඩු ඒ කාලේ ඇහුවත් නිදහස් වෙනවා පස්සෙත් නිදහස් වෙනවා. දැන් ගියා ආණ්ඩුව කාලේ ජනාධිපතිතුමා පත් වීමට පෙරම ජොන්ස්ටන් ඇමතිතුමාගේ නඩුව දිනින් දිනම ඇහුවා කුරුණෑගල. අහලා එතුමාව නිදොස් කරලා නිදහස් කරා. ඒකට කවුද වැළපෑම් කරාද? ඊට පස්සේ ගාමිණී සෙන්රත් මහත්තයා ඇතුළු තවත් කීප දෙනෙකුට විරුද්ධව පළවෙනි නඩුව විශේෂ අධිකරණය මම පෙනී හිටියා. දවස් 58ක් නඩුව ඇහුවා. සියලු චෝදනාවලින් නිදොස් කරලා නිදහස් කළා තමයි. ගියා ආණ්ඩුවේ.
ඇහුණාද?
ඉතින් මේ බොරු නඩු දේශපාලන හේතු මත දානකොට අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා තමයි. ඔය කිසිම නඩුවක ගරු සභාපතිතුමනි ඔය කිසිම නඩුවක ඇත්ත වශයෙන්ම චෝදනාවක් නැහැ. වංචාවක් දුන්නයි කියලා කොහෙවත් සාකච්ඡා වෙන්නේ නැහැ. එකක් ලිත ගැහුවයි කියලා තියෙනවා අනිත් එක දුප්පත් මිනිස්සුන්ට ෂීට් පෙදුවයි කියලා තියෙනවා තවත් එක ප්‍රාදේශීය සභාවල් වලට බට දුන්නයි කියලා තියෙනවා තවත් එක සිල් දෙදුවයි කියලා කියනවා හැමතැනම කියනවා ඒ පුද්ගලයෝ නඩු දාපු පුද්ගලයෝ රුපියලකින්වත් අයුතු ලෙස පාවිච්චි කරලා නැහැ කියන එක. එම නිසා එවැනි නඩු නීතිඥ වශයෙන් මට කියන්න පුළුවන් ඇහුවත් අනිවාර්යයෙන්ම 99%ක්ම නිදොස් වෙලා නිදාස් වෙන එක තමයි වෙන්නේ. ඉතින් නීතිපතිතුමා බලනවා ඇති හැමදාම නඩු කාලා පරදිනවට වැඩිය සමහර නඩු කල්පනා කරලා බලලා නිදාස් කරගන්නවා. ඒවට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි කිසිම විදියකට මැදිහත් වෙලත් නැහැ. අපි කොයිත පොඩ වෙන්නේ නැහැ. අපි කිසිම ආකාරයක නිදාස් වෙලා
ඕනෙත්
වෙලත් නැහැ. කිසිම
ගරු ඇමතුමනි ඒක දැන් උසාවිය නිදාස් කරනවා නම්
නේද කතාව. කොයිත පොඩ යන්නේ මේ ගරු ඇමතුමා කතාව කරන්නේ.
නොවෙම්බර් මාසේ එවකටත් ලංකාව අභියෝග රැසකට මුහුණ දී අවසන් මහින්ද රාජපක්ෂ ජනතුමාගේ කාලය තුළ යුද්ධය මැද 6.2%ක සාමාන්‍යක පැවති ආර්ථික වේදය යහපාලන ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඒ කාලේ අවසන් වන විට 2.4%කට කඩා වැරුණා. ඒ කාලයේදී යුද්ධයක් පැවතියෙත් නැහැ. එකී කාලය තුළ රට ආර්ථිකයේ මාෂයෙන් පමණක් නෙවෙයි බුද්ධ්‍යංශ විසින් 97 වතාවක් දැනුම් දී තිබියදීත් වළක්වා ගත යුතු තිබූ පාර්ශ්ව ප්‍රහාරය වළක්වා ගැනීමට ආපෝසත් වීම හේතු කොටගෙන රට විශාල අර්බුදයකට ඇද දැමුණා. ආයෝජන නැවතුණා. මිනිස්සුන් සිත් තුළ තිබුණු බලාපොරොත්තු කඩා වැටුණා. ජනතාව අතර තිබුණු සාමය සංහිඳියාවට මරු පහරක් වැදුණා. විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉතාමත්ම ශීඝ්‍රලෙස පහළට වැටුණා. ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදන සඳහා සහතික මිල නොතිබීම හේතු කොටගෙන ඔවුන් ආර්ථික වශයෙන් වගේම විශාල වශයෙන් මානසිකව බිඳ වැටුණා. අපිට මතකයි ඒ කාලයේ ගොවින් ගොවිනාය බෙවා ගන්නට නොහැකිව තත්ත්වයකට පත් වුණා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා රජය බාරගෙන කෙටි කාලයක් තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දීලා බුද්ධ්‍යාංශ ශක්තිමත් කරලා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කළ හැකි සියල්ල ඉටු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කරලා ඒ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරලා තිබෙනවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩනැංවීම සඳහා පෞද්ගලික අංශය හවුල් කොටගෙන ආයෝජන පුළුල් කිරීමට, නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කිරීමට, පෞද්ගලික අංශය දිරිමත් වන ආකාරයේ වැඩසටහන් දියුණු කිරීමට වැඩසටහන් රාශියක් දියත් කර තිබුණා. උදාහරණයක් ලෙස වැට් බද්ද අඩු කළා, ආදායම් බද්ද අඩු කළා, විදේශ විදුලි සංදේශ බද්ද අඩු කළා. ඒ සියල්ලෙක්ම බලාපොරොත්තු වුණේ ඔනරබල් මෙම්බර් It was done to give an impetus to a struggling and sluggish economy and to promote investment.
Prime Minister, you have two more minutes.
How many minutes?
Two more minutes.
How many minutes altogether for me?
Seven for you.
I'm just starting it now. Honorable, I will continue. එවන් වකවානුවක තමයි වත්මත් ජනාධිපතිතුමාගේ දුර කාලයේදී මාස 3ක් යන විට අපි කවුරුත් බලාපොරොත්තු නොවූ අපි කිසියෙකුට පාලනය කරගත නොහැකි වූ ලෝකයේ සුපිරි බලවතුන් පවා දැනගැස් වූ කොරෝනා උවදුරට මව්බිමට පාජනය වුණේ කොරෝනාව හේතු කොටගෙන ශ්‍රී ලංකාවට ලැබෙන දේශීය ආදායම් මෙන්ම විදේශීය විනිමයද කඩාවැටෙන බව අපි හැමෝම දන්නා කටයුත්තක්. අපේ රටේ ගුවන් තොටුපළ වසා දමන විට විදේශ සංචාරකයන්ගේ පැමිණීම 100%ක් නැති වෙලා ගියා. ඒ හේතුව නිසා විතරක් 2020 වර්ෂයේදී ආර්ථිකයට විදේශ විනිමයට ලැබු පාඩුව ඩොලර් බිලියන 4කට ආසන්නයි. රට අභ්‍යන්තරයේ ආදායම රට වසන විට ලොක්ඩවුන් කරන විට ක්‍රමක්‍රමයෙන් අඩුවන බව අපි සියලු දෙනාම දන්නවා. රටේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා ආනයනය සීමා කරන විට එහා සාපේක්ෂව රේගුව හරහා ලැබෙන ආදායමද අඩුවන බව අප වටහා ගත යුතුයි. එහා සමගාමීව බදු ආදායමේ අඩුවීමක් මෙන්ම සුරාබදු ආදායමේ අඩුවීමක්ව පැහැදිලිව දක්නට දැකගන්නට හැකි. එවන් අභියෝගාත්මක පරිසරයක් තුල විවිධ ශේෂ්ත්‍රයන්හි අපි ඇතිකරගෙන ඇති ප්‍රගතියද සහ ගන්නාලද තීන්දු තීරණ පිළිබඳව මැදිහත් සිටින් උපහාස අපහාස ඉවත්කොට සාධනීය ලෙස සලකා බලනවට ප්‍රායෝගිකව භූමියේ පවතින තත්ත්වය තුළ අපිට සෑහීමට පත්විය හැකි බව සාධාරණ මිනිහෙක්ගේ කෝණයකින් මේ දිහා පක්ෂපාතවලින් තොරව බැලුවොත් හිතා ගන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් මා තෝරාගත් ශ්‍රේෂ්ඨ ක්‍රීපයක අපි ඇතිකරගෙන ඇති ප්‍රමතිය හා ලබා ඇති ප්‍රමුඛතාවය පිළිබඳව වචන කීපයක් සඳහන් කළ යුතු වෙනවා. එක පැත්තකින් රාජ්‍ය ආදායම දේශීය හා විදේශීය වශයෙන් කඩා වැටෙද්දී විදේශීය බලවතුන්ට පවා ඔවුන්ගේ ආර්ථිකය දැඩි ලෙස පීඩාවට ලක් වෙද්දී අනෙක් අතට වියදම වැඩිවීමේ අතිවිශාල අභියෝගයකට රටට මුහුණ දෙන්නට සිදු වුණා. කොවිඩ් තත්ත්වයේ මාධ්‍ය ආර්ථික කඩා නොවැටි රාජ්‍ය සේවයට එක් දිනක් හෝ කිසි වැටුපක් නිසි වේලාවට නොගෙවා නොසිට සෞඛ්‍ය ශේෂ්ත්‍රයට එන්නත්කරණයට ආයෝජනය කිරීම නිසා ආයෝජන අඩුවෙද්දිත් ආදායම අඩුවෙද්දිත් වියදම වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති බවට අපි වටහා ගත යුතුව තිබෙනවා. අරු සභාපතිතුමියනි, කුමන පක්ෂයක් බලයේ සිටියද රාජ්‍ය පාලනය හා කළමනාකරණය යන්නේ අදහස් කරන්නේ රජයට හා භාණ්ඩාගාරයට ලැබෙන ආදායම කළමනාකරණය කර ගැනීම සඳහා එහි වියදමට ගලපා ගැනීමයි. එම නිසා කෙටි කාලීන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් ගැලරි ආමන්දානන්දයට ලක් කරන්නට සටන් පාට ගොඩනගන්නට නොව කෙටිකාලීන ජනප්‍රිය ලොසන්ජර් බෙදීමේ රාජ්‍ය කළමනාකරණයේ වෙනුවට දීර්ඝකාලීනව රට සංවර්ධනය යොමු කරන වැඩිපිළිවෙලක් යොමු කිරීම සඳහා අපි සියලු දෙනාම එක්විය යුතු කාලය පැමිණලා තියෙන කියන එක මම ප්‍රකාශ කරන්නට ඕන. අතුගරු ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මෙන්ම ක්‍රියාවන්ද අධ්‍යාපනය සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙනවා. අධ්‍යාපනය තුළින් පමණක් රටට දීර්ඝකාලීන තිරසාර සංවර්ධනයකට හා අභිවෘද්ධියකට මඟපාදන බවට වටහාගෙන තිබෙනවා. ඒ සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් පවතිනවා. වසර 28ක් පුරා විසඳන්නට බැරිවෙච්ච ගුරු වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා අභියෝග මැද ජනාධිපතිතුමා අගමැතිතුමා හා මුදල් ඇමතිතුමා ප්‍රමුඛ රජය මිලියන 30,000ක මුදලක් අයවැයෙන් වෙන් කර
තිබෙනවා.
මෙම අභියෝගාත්මක කාලය තුළ තමන් ගැන පමණක් සිතන්නේ නැතුව දීර්ඝකාලීනව රටේ ස්ථායීතාවය හා වර්ධනය පිළිබඳව සලකා බලා එම අවස්ථාව ප්‍රයෝජනට අරගෙන අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ විශාල පෙරළියක් හා විප්ලවයක් ඇති කිරීමට අපි වග බලා ගත යුතු වෙනවා. ශ්‍රී ලංකාව තුළ මෙන්ම මා පෙර සඳහන් කළ ආර්ථික අභියෝග තුල වුවද අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමා ජනතාවගේ සෞඛ්‍ය ගැන මුල්තැන ලබා දුන්නා. වරින්වර වෙනස් වන, වරින්වර තීව්‍ර වන, වරින්වර ස්වරූපය වෙනස් වන රුදුරු වෛරසයේ අභියෝග මත රට ආරක්ෂා කර ගැනීම සඳහා සහ ජනතාවගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශයට අති විශාල ආයෝජනයක් කිරීමට රජය කටයුතු කරමින් තිබෙනවා. අපි දන්නවා මේ වෙනකොට එන්නක් කරුණේ අතින් අපි දියුණු රටවල් හා සමානව හෝ ඊට වඩා ඔබ්බට ගිහිල්ලා තියෙනවා. බූස්ටර් ෂොට් එකකුත් ලබා දෙන තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි රටක් වශයෙන් ආඩම්බර විය යුතුයි. විවිධ රටවල් වලින් අපට උපහාගත හැකි අත්දැකීම් හා පාඩම් වලින් රාජ්‍ය අංශයේ දූෂණය හා නාස්තිය අඩුකොට කාර්යක්ෂමතාවය ඉහළ නැංගීම සඳහා ඇති හොඳම මෙවැලිමක් ලෙස තාක්ෂණය හඳුනාගත හැකි ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ජනාධිපතිතුමා පෞද්ගලිකවම ඩිජිටල්කරණය සඳහා විශාල දායකත්වය උනන්දුවක් දක්වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. අන්තර්ජාල පහසුකම් ලංකාව පුරා තීව්‍රකොට පාසල් අධ්‍යාපනය සඳහා අභියෝගාත්මක කාලයක් තුළ එය සම්බන්ධ කර ගැනීම, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක්කොට සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීම හා ශ්‍රී ලංකාව රේගුව බැංකු ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, සමාගම් මැදුර දිස්ත්‍රික්කම් ලේකම් කාර්යාලය ඇතුළු අධිකරණ පද්ධතිය ක්‍රමක්‍රමයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා පෙර නොවූ වෙරු ලෙස විශාල ප්‍රයත්නයක් දරන බව හා ඒ සඳහා ආයෝජනය කරන බව තා ආඩම්බරයෙන් කියන්නට පුළුවන්. මගේ කතාව තව තිබුණත් මම ඒක සභාගත කරනවා. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමියනි, මම මගේ කතාව අවසන් කරනවා ඇමරිකාවේ හිටපු ජනාධිපති හැරි ට්‍රූමන් මහතා කළ ප්‍රකාශයකින්. Let us keep our eyes on the issues and work for the things we all believe in. Let each of us put our country ahead of our party and ahead of our personal interest. Enam apa prayogiko muhuden munadena sabae abiyoga walta netyomu karamu. අපි විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටමු. අප අපගේ පක්ෂයට පෙර රට ගැන හිතමු. අප අපගේ ආත්මලාභය හා අපේක්ෂාවන්ට පෙර රටේ පොදු යහපතට ප්‍රමුඛත්වය දෙමු. බොහොම
ස්තුතියි. ගරු ගජේන්ද්‍ර කුමාර් පොන් නම්බර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
I thank you honorable presiding member. I wish to make a few comments with regards to four commissions. That is the National Police Commission, the Delimitation Commission, the Human Rights Commission, and the Election Commission. With regards to the Delimitation Commission, Honorable Presiding Member, we are aware that the Delimitation Commission has suggested and in fact is about to take steps to annex from the North Central province from the Kapitigollawa Divisional Secretariat Division 600 families, an area that comprises 600 families, and from the Padaviya Divisional Secretariat 430 families, a total of 1,030 families, with the Pabuniya North Pradeshiya Sabha Division. Now these are all Sinhalese families, Honorable Presiding Member. If this decision by the, or if this idea by the Delimitation Commission goes ahead, it will entirely change the demography of the Vamuniya North Pradeshiya Sabha Division. And I think that is not a thing that ought to be done. I have raised this matter several times before. My colleagues have also raised it. In fact, we have asked for an appointment to meet the Honorable Namal Rajapaksa with regards to this issue. This decision must be stopped immediately. Nothing must be done to change the demography of areas, Honorable Presiding Member, and I think that is something that the Delimitation Commission must keep in mind. In fact, one of the most important aspects that they must address themselves to is the fact that you must try and maintain those demographies, especially considering the sort of sensitive nature of the Northeast. A similar situation took place in 2017, where 1,600 families from the Anuradhapura area, a district were annexed to the Vamuniya North area, and five new Pradeshiya Sabha members, Sinhalese members, till then never electable, got elected. So I think it's very obvious, and this happened with the previous government. No, we are not just blaming this government. What we are saying is that that sort of change in demography is unacceptable, and we hope that at least this government brings in certain policy matters to maintain the status quo. The second matter is with regards to the Human Rights Commission and the police, National Police Commission. Honourable Presiding Member, you are aware that Sri Lanka's track record with regards to the police, Sri Lanka is, I think, number two in the world with regards to torture, complaints of torture. And such is the horrendous nature in which, unfortunately, the police conduct investigations. This is not something that is to be proud of. Now, because of the rampant nature of in the way in which these investigations take place and the police act, what happens is victims go and make complaints to the Human Rights Commission, because obviously when you go and make complaint to the police itself, they're not going to accept it. So when we go to the Human Rights Commission, I personally have experienced this. Several victims who we have directed to go to the Human Rights Commission to make the complaints, the commission is very, very reluctant to take such complaints and in fact investigate. And it is only under extreme pressure where the victims have some sort of political overtones that the commission eventually agrees to take down a complaint. But once the complaints are taken down, nothing happens. Nothing happens. A good example is the previous OIC of the, or the HQI of the Jaffna police station. He's notorious. He's notorious for not only violations under the Torch Act, but also for being so corrupt. There have been numerous complaints that have been made, but no actions were taken. And on the contrary, he has, in fact, as of last month, got a promotion. So that is the rather appalling state in which both the Human Rights Commission's activities with regards to these sort of complaints is at. With regards to policing, we have the I don't know whether I can use the term honourable, but anyway, honourable Minister for Public Security. This is with regards to an incident that took place to my colleague, who is an honourable member of this parliament, Selvaraja Gajendran. The OIC comes to the scene where the honourable Selvaraja Gajendran wanted to pay respects to a former member of the LTTE, but was not making it out to be an LTTE issue, or did not try to encourage people to gather. He wanted to pay respects. He has been doing that repeatedly every year. And likewise, he went alone. And the OIC turned up to that area with the phone in one hand. This came in the media. The arrest came in the media. With the phone in the one hand, talking to the minister concerned, the Honorable Selvaraja Gajendran was openly told, and it can be heard through media video footages, that it is illegal for him to pay his respects, when the government has in fact announced that everyone can pay their respects, provided that it is not to encourage the LTTE's identity. When Mr. Selvaraja Gajendran went there, when there was no banners, there was nothing else, no fanfare, he was only going to light a lamp. You had the OIC talking to the minister concerned and told Mr. Gajendran that he will be arrested. He will be arrested if he, in fact, lights a lamp. And Mr. Gajendran was subsequently arrested. There was no court order. He was arrested. At the time of arrest, the media covered it, where the OIC said that it was because he was purporting to remember an LTTE cadre. Went to the police station after the arrest, statements were recorded, And ultimately, Mr. Gajendran was released, Honorable Gajendran was released on police bail, not for trying to commemorate a fallen LTT cadre, but because apparently he had violated COVID rules. This is a blatant act where the OIC of that area should have been investigated by the National Police Commission and should have been punished. It's an honorable member who has been treated in this way. He was manhandled and he should have been punished. But up to date, no action is taken. This is what is happening to an honorable member of parliament. You can just imagine what the situation is with regards to thousands and thousands of victims who make complaints with absolutely no recourse to any justice. Finally, Honourable Presiding Member, I wish to make a few comments with regards to the Election Commission. During the course of the previous government, when the Constitutional Council was apparently neutral, and I said apparently because I think there were members, the chief opposition party at that time, was a part of the government. Likewise, even the JVP, we all know, was very close to the government. But definitely the chief opposition party was part of the government. There can be no doubt about that. And so when you look at the composition of the previous Constitutional Council, of course, it becomes completely lopsided. And one has to call into question whether, in fact, those appointments, since it was not the council was not appointed as it was supposed to be appointed under the 17th Amendment, which would have definitely made it independent. But there were certain amendments that were made under the 19th Amendment. But regardless, even though it could have been independent, certainly the political realities of Parliament were such that I don't know whether it can be called independent. But anyway, the Election Commission was appointed by that Constitutional Council. And the Election Commission, one of the commissioners, made it a point to take up a public position that calls for boycott. Say, boycotting a particular election must be completely disregarded, and that people must in fact go and exercise their franchise. Now, I think that is completely wrong for a member of the Election Commission to make that call, because a citizen, if he wants to in fact boycott an election, if he feels that he wants to protest an election, or in fact does not feel that any of the options in that election is something that is desirable, then he must be able to take up a political position as such. Now, if you have in India, for example, when you go to the elections, there is in fact one option which says none of the above. Unless you have some way in which you can clearly state that you're not, you don't want to be a party to this sort of election process.
Remember, you have 2 more minutes.
Yes, I'm winding up, ma'am. Is not an illegal position. It is in fact a highly democratic act to call for a boycott and in fact exercise a boycott. For a commissioner to sit in that office and in fact when a public call for a boycott like our party did during the last presidential election, for a commissioner to contradict that position, I think is completely wrong. So once the Election Commission must ideally encourage people to vote, if there is a position that is being taken by any political movement or party or act or activism that says that a boycott must be called for, then I think the Election Commission must be silent on the question of a boycott and must in fact explain to the people that that is also an option. So these are some of the things I think the government must take into consideration in the course of this budget. In allocating funds, maybe to bring amendments to the relevant acts, but certainly with regards to the Human Rights Commission and the way in which it has been acting, the National Police Commission's total inaction with regards to police brutality and torture, complaints of police brutality and torture, are things that must be addressed. Those are matters that go to the very fundamental nature of the citizens' security. Thank you, ma'am.
Thank you.